පල් තැබීම.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2022 දෙසැම්බර් මස 13 වෙනි අඟහරුවාදා දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමු.
කල් තැබීමේ යෝජනාව ගරු කවුද? ජයන්ත සමරවීර මහත්මයා.
ගරු කතානායකතුමනි, ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා කල් තැබීම අවස්ථාවේ මෙම යෝජනාව ගෙනීමට අවස්ථාව ලබා දීම ගැන. කල් තබන අවස්ථාවේ විවාද කොට සමත කිරීම පිණිස ඉදිරිපත් කරනු ලබන යෝජනාව. ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපති
ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය විසින් ආර්ථික දුෂ්කරතාවයන් නිසා උසස් අධ්‍යාපන වරම් ලබා ගැනීමට අපොහොසත් වූ අඩු ආදායම් ලාභී පවුල්වල සමාජිකයින්ට රජයේ රැකියා අවස්ථා ලබා දීමේ ව්‍යාපෘති යටතේ එම පවුල්වල අපොස සාමාන්‍ය පෙළ අසමත් තරුණ තරුණියන් 37,000ක් පමණ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව යටතේ බඳවා ගැනීමට කටයුතු කරන ලදී. එසේ සේවයේ ස්ථිර කිරීමේ පදනම යටතේ බඳවාගත් මෙකී රැකියා ලාභීන් මේ වන විටත් සේවයේ ස්ථිර නොවීම නිසා බලවත් පීඩාවකට පත්ව සිටි. එමෙන්ම ඔවුන් පදිංචි ස්ථානයේ සිට බොහෝ දුර බැහැර ප්‍රදේශවලට සේවා ස්ථානවලට සේවය පිණිස යාමට සිදු වී තිබෙන නිසාත් තමන්ට ඒ සඳහා ලැබෙනුයේ රුපියල් 22,500ක දීමනාවක් නිසාත් මෙම පීඩනය තව තවත් උසන් වී ඇත. එබැවින් මෙම බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවට බඳවාගත් මෙකි සේවකයන් කඩිනමින් ස්ථිර කිරීමටත් ඔවුන්ගේ දක්ෂතා හා කුසලතා මත ඔවුන්ට තම පදිංචි ස්ථානයට ආසන්න සේවා ස්ථානයක් ලබා දීමටත් එසේම ඔවුන්ට දැනට ලැබෙන දීමනාවට අමතරව වැඩිවන ජීවන වියදමට සරිලන අමතර දීමනාවක් ලබා දීමටත් කටයුතු කරන ලෙස මෙම ගරු සභාවට යෝජනා කර සිටි. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 948 ඉඳන් මේ රටේ දකුණ ආණ්ඩු වගේම වම ආණ්ඩුත් බිහි වුණා. මේ දකුණේ සහ වමේ ආණ්ඩු දෙවර්ගයේම නොසලකා හැරිය පිරිසක්, නැත්නම් හරිහමන් බැල්මක් ඇල්මක් නොවට්ටපු පිරිසක් තමයි දුප්පත්කම නිසා ඉස්කෝලේ ගමනට පාසල් ගමනට ආයිබුවන් කියපු, ඒ නිසාම ආර්ථිකවත් සමාජීයවත් සංස්කෘතිකවත් ආන්තික වෙච්ච මේ අඩු ආදායම් ලාභීවල පිරිස්. තාත්තයි අම්මයි දුප්පත් නිසා අධ්‍යාපන ගමන අතරමඟදී කඩාකප්පල් වෙනවා. ඒ නිසා තමනුත් ආයි දුප්පත් තුන් හැටියට මේ ලෝකේ පවතිනවා. ඒ නිසා තමන්ගේ දරුවන්ටත් හරියට උගන්න ගන්න බැරි වෙනවා. තමන්ගේ දරුවොත් පාසල් ගමනට අතරමඟදී ආයිබුවන් කියනවා. තමනුන්ගේ දරුවොත් මේ විදිහට අඩු ආදායම් ලාභී අසරණ බවට නූගතුන් බවට පත් වෙනවා. දුප්පත්කම සමානයි නූගත්කම කියන සමීකරණය කර තියාගෙන පරම්පරාවෙන් පරම්පරාවට ආපු දුප්පත්කමේ චක්‍රීය අර්බුදයේ වෙලි ඇලි ගැලි සිටි මේ පිරිස කෙරෙහි වන අනුකම්පාවෙන් යුතුව මානව දයාවෙන් යුතුව බලලා මෙයට උසස් සමාජ තත්වයක්, මෙයට උසස් ආර්ථික තත්වයක්, මෙයට උසස් සංස්කෘතික ජීවිතයක් ලබා දීමේ ප්‍රගතිශීලී යෝජනාවක් තමයි එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් තමන්ගේ ජනාධිපති ධූරය මේ රටේ බාරගත්තට පස්සේ නමෝ විත්තියෙන් ඉදිරිපත් කරපු කැබිනට් සංදේශය හරහා 2019 දෙසැම්බර් මාසේ 9 වෙනිදා ඉදිරිපත් කරපු කැබිනට් සංදේශය හරහා මේ අඩු ආදායම් ලාභී පවුල්වල අපොස සාමාන්‍ය පෙළ අසමත් නැත්නම් අට සමත් තරුණ තරුණියන් ලක්ෂයකට පමණ රැකියා අවස්ථා ලබා දීම යටතේ මේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව ආරම්භ කරලා 37,000ක් රජයේ සේවයට බඳව ගන්න.
අවසන් විනාඩිය
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේක ඉතාම ප්‍රගතිශීලී යෝජනාවක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අපේ කෘතවේදීත්වය මේ වෙලාවේ පළ කරනවා. මේ කවුරුවත් බලපු නැති මේ ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් ආන්තික වෙලා පැත්තකට දාලා හිටපු මේ මිනිස්සු දිහා බැලුවට. නමුත් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද හරියටම 2020 ඔක්තෝබර් මාසේ 15 වෙනිදා තමයි පළවෙනි අදියර යටතේ 34000කට ආසන්න පිරිසක් බඳවගත්තා. ආබාධිතෝ 33 දෙනෙකුත් එක්ක. ඊට පස්සේ දෙවන අධිරාජ්‍යයේ තවත් 3000කට ආසන්න පිරිසක් බඳවගත්තා. ඔක්කොම 37000ක් බඳවගත්තා. නමුත් මේ අය තාම සේවයේ ස්ථිර කළ නැහැ. ඒ විතරක් නෙවෙයි කරු මුලස්සන රූඩ මන්ත්‍රීතුමනි මේගොල්ලන්ට
ඈතට
යන්න වෙලා තියෙනවා.
සභාවේ ලයිට් දැල්වන්න විදුලිය
ඒ නිසා ගරු මුලස්සන රූඩ මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙවෙයි අද වෙනකොට ඒගොල්ල බොහෝ දුර බෑර සේවා ස්ථාන වලට දාලා තිනවා පදනමුනේ ළඟම සේවා ස්ථානෙට රැකියා අවස්ථාව දෙන්න නමුත් අද දුර සේවා ස්ථාන වලට දාලා තිනවා ඒ වගේම 2020 ඔක්තෝබර් 15 වෙනිදා රුපියල් 22500යි අදේගේ මූර්ත වටිනාකම ගරු මුලස්සන රූඩ මන්ත්‍රීතුමනි රුපියල් 7000ක්වත් නැහැ රුපියල් 7000ක වැටුපක් ඇත්ත වැටුපක් අරගෙන අද ඈත සේවා ස්ථාන වලට යනවා එහෙම ගිහිල්ලා මේ අය තාමත් මේක බලාපොරොත්තු සහගතව ඉන්නවා මේ අසරණ පිරිසක වෙරෙයි විශේෂ මැදිහත්වීමක් කරලා මේ අය ස්ථිර කරලා ඒ වගේම ගරු මුලස්සන රූඩ මන්ත්‍රීතුමනි මේ අයගේ කුසලතාවය මත ළඟම තමන් පදිංචි ස්ථානයේ සමීප නුදුරු සේවා ස්ථානයක් ලබා දීලා ඒ වගේම වැඩිවන ජීවන වියදමට සරිලන අමතර දීමනාවක් මේ අයට ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින ගමන් අද උදේ මතු වාචික සහ පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලදී ගරු අමාත්‍යතුමන් පිළිතුරක් දීලා තිබ්බා මේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව අවශ්‍ය කරනවා ඇවර කරනවා කියලා එක් කරන්න එපා ඒක මේ රටේ විශේෂ දෙපාර්තමේන්තුවක් ලංකාවේ තියෙන දේශීය වහල් සමය මෑන් පවර් සේවය අවසන් කරන්න පුළුවන් මේ විශේෂ හමුදාවක් මේ ශ්‍රම හමුදාවක් හැදී තමයි මේක ආරම්භ කළේ බොහොම සත් පරමාර්ථයෙන් අද එයි හමුදාගත මේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරු එක් අධ්‍යක්ෂකවරයා හැදී අතරේක මේජර් ජෙනරාල්වරු කීප දෙනෙක් අධ්‍යක්ෂ ජෙනරාල්වරු හැදී විතරක් නෙමෙයි සංවර්ධන දාන 900ක් අරගෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට විතාම නිවැරදි ව්‍යුහයක් සංවිධාන ව්‍යුහයක් සකස් කරලා ආරම්භ කරපු වැඩගත් දෙපාර්තමේන්තුවක් මේක ඈවර කරන එක නෙමෙයි කරුවා එමත්තුමනි කරන්න ඕනේ මේක ශක්තිමත් කරලා මේ සේවකයන්ගේ සේවය ස්ථිර කළා අපේ රටේ ඇතුලේ තියෙන මෑන් යාපනයේ දිසාපති කාර්යාලයේ මෑන් පවර් වලින් තමයි මෑන් පවර් ආයතන වලින් තමයි තමන්ගේ සුළු සේවක අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ මට ආරංචි විදිහට මාත්‍රාත් එමයයි හැමතැනම මෑන් පවර් ආයතන වලින් තමයි සුළු සේවක අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ ඒ නිසා මේ සුළු සේවක අවශ්‍යතා සම්පූර්ණ කරන්න රාජ්‍යංශෙත් ඒ වගේම ව්‍යවස්ථාපිත ආයතන වලත් ඒ වගේම පෞද්ගලික අංශෙත් සුළු සේවක අවශ්‍යතා සම්පූර්ණ කරන්න මේ සේවක මේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවට පුළුවන්
දෙපාර්තමේන්තුවත්
ශක්තිමත් කරන ගමන් මම නැවත අවධාරණයෙන් කියනවා මෙම සේවකයෝ 37000 දැන් ඉන්නේ 32000ක් විතර 5000ක් විතර සේවය අර ගිහිල්ලා 37000 32000 ස්ථිර කරලා ළඟම සේවා ස්ථානයක් දීලා වැඩිවන ජීවන වියදමට සරිලන දීමනාවක් දීලා මේ අසරණයන්ගේ සේවය සුරක්ෂිත කරන්න කියලා ඉල්ලමින් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන දෙපාර්තමේන්තුවත් සුරක්ෂිත කළ ශක්තිමත් කරන ලෙසත් ඉතාම ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිය පිළිගන්නවමින් මම නැවත ඔබව ස්තුතියි.
ස්තුතිය කරන මන්ත්‍රීතුමා ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමා යෝජනා ස්ථිර කිරීම සඳහා
ගරු මුලාසන අඩුවට මන්ත්‍රීතුමනි
ඔබතුමාට විනාඩි 3ක කාලයක් හිමිලා තියෙනවා.
ජයන් සමරවීර ගරු මන්ත්‍රීතුමා ඉතාමත් සංවේදී අත්‍යවශ්‍ය යෝජනාවක් අද සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට පත් කරලා තියෙනවා. මේ යෝජනාව ස්ථිර කරමින් අද දවසේ ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවේ ගරු විශ්වභාර අමාත්‍යමාගෙනුත් මේ පිළිබඳ ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා. ඒ වගේම පහුගිය අයවැය ප්‍රකාශයේ වෙලාවේ අවස්ථා ගණනාවකදී පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව මන්ත්‍රීවරුන් ගණනාවක් මේ කාරණාව සිහිපත් කරා. මීට කලින් අවස්ථා ගණනාවකදීත් මමත් තවත් ගොඩක් අයත් මේ කාරණාව සම්බන්ධව මේ උත්තරීතර පාර්ලිමේන්තුව දැනුවත් කරා. පොඩක් දෙනා බලාගෙන හිටියේ ගරු මුලස්සන රට මන්ත්‍රීමනේ මේ අයවැය තුලින් ඒ අයට සහනයක් වෙයි කියලා. එකපසකින් ඔහුගේ සේවා ස්ථිරතාවය අනිත් පසෙන් ඔහුගේ ජීවන විද්‍යාවට සරලන ආකාරයට වැටුප වැඩිවීමක් වෙයි කියලා. නමුත් මේ පවතින ආර්ථික තත්ත්වයන් තුළ ඔහුන්ට විශේෂයක් කරන්න ඉඩකඩක් රජයට ලැබුණ නැති කාරණාව අපි යම් ප්‍රමාණයකට පිළිගන්නවා. නමුත් ඔහුන්ට විශේෂයක් කළ යුත්තේ ඇයිද කියන කාරණාව ජයන් සමිර මන්ත්‍රීමාගේ යෝජනාව තුළ සඳහන් වුණාසේම ගරු විශේෂ වර්තමාන රාජ්‍ය අමාත්‍යම බෙන්ද බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මේ ගැන ඉතාමත් හොඳින් දන්න කෙනෙක් විදියට මා හිතනවා අවශ්‍ය නැහැ මේ ලැබිච්ච කෙටි වේලාව තුළ මේකේ අවශ්‍යතාවයන් සඳහන් කරන්න. ගරු අමාත්‍යම ඔබතුමාගේ ගෞරව අවධානය යොමු කරන්නේ අර කියපුවාගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මට මතකයි එක වෙලාවක මේ ගැන කතා කරන වෙලාව එතුමා කිව්වා මට ඕනකම තියෙනවා මේ හැකියාවක් තියෙන ඒ වගේම නිපුණතාවයක් තියෙන තරුණ පරම්පරාවක් වෙනුවෙන් සහ දුප්පත්කමෙන් ඔය අය ගොඩගන්න පවුලක් ගොඩගන්න ඒ දුප්පත් පවුල් ලක්ෂයක් සඳහා මේ රැකියාව දෙන්න ඕන කියන කාරණාව එතුමා සඳහන් කරා. ඒක තමයි එක අරමුණක්. ඒකේ ප්‍රධාන කාරණාව දුප්පත්කම සමෘද්ධි දීමනාව සමෘද්ධි ප්‍රතිලාභින් වීම ප්‍රධාන කාරණාවක් බවට පත් කරා. ඒක නිසා ඒක තුළ සමෘද්ධියෙන් ගොඩ එන්න ඒ දරිද්‍ර රේඛාවෙන් ගොඩ එන්න පවුල් ලක්ෂයකට ඉලක්කයක් කරගෙන යන වැඩසටහන කොවිඩ් අර්බුදයත් දේශපාලන අර්බුදයත් ඒ ආර්ථික අර්බුදයත් නිසා අතරමඟ නතර වෙලා තියෙනවා. දැන් ඒ අය 31000ක් බලාගෙන ඉන්නව රස්සා ස්ථිර වෙනකම්. ඒක ස්ථිර විය යුතුයි. ඒක කොයි කාලෙද කියන කාරණාව අද දවසේ සඳහන් කරනවා ලබන අවුරුද්දේ ස්ථිර කරනවා කියලා ලබන අවුරුද්ද දවස් ගානයි තියෙන ලබන අවුරුද්ද ආරම්භ වෙන්න. තොර මාත්‍යමාගේ ඉල්ලනවා ඉතාමත් ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න. සමහර විට මේ රාජ්‍ය සේවය පුළුල් වීම සම්බන්ධ මතවාදයන් තියෙනවා. දැන් මේ අය අරගෙන මේ අය ශ්‍රමය සපයනවා මේ අය සේවාවන් සපයනවා ඒ අය අසාධාරණයක් ලක් වෙලා තියෙනවා. ඒක නිසා ඔවුන් සමහර විට මෙවැනි රාජ්‍ය සේවයට එකතු වෙන මෑත කාලයේ දෙක දින අවසාන කණ්ඩායම් විය හැකි. ඒ නිසා ඔවුන් ස්ථිර කරන්න. ඒ වගේම ස්ථිර කරන තෙක් කරු අමාත්‍යමනි කුමන හෝ කාම ක්‍රමයකින් ඔවුන්ට සරලන දීමනාවක් ලබා දෙන්නත් මැදිහත් වෙන්න කියන කාරණාව මේ මොහොතේ ඉල්ලනවා. ඒ වගේම මේ යෝජනා සඳහන් වෙච්ච ආකාරයට අද තියෙන ප්‍රවාහන වියදමත් එක්ක මුදලේ වටිනාකම හීන වෙලා තියෙන තත්ත්වයක් එක්ක ඒ අයට සුදුසු පහසු සේවා ස්ථානයක් ලබා දීම සඳහා මැදිහත් වෙන්න කියන ඉල්ලීම. ඒ වගේම දිගින් දිගටම මම මතු කරපු කාරණාවක් තමයි මේ යම් ස්ථානයක සේවාගත කරාට පස්සේ මේ අයගේ රැකියාව සම්බන්ධව මේ බහුකාර්ය සාධක බලකාය වශයෙන් සඳහන් වෙච්ච නිසාවෙන් ඒ අයගේ සීමාවක් මායමක් නැතුව වැඩ ගන්න ස්වරූපයක් තියෙනවා. සමහර පාසලකට දැම්මෙන් පස්සේ පාසලේ මෙතෙක් කාලයක් ඒ සේවාවන් කපේපු අනද්දන කාර්ය මණ්ඩලයේ අය එතනින් අයින් වෙලා මේ අය ලවා මේ කටයුතු කරන පීඩක තත්ත්වයක් ඇති කරන තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ඒ රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් මගින් නියෝගයක් නිකුත් කරන්න මේ අයට අසමානව සලකන්න එපා කියන නියෝගය. ගරු මුලාසනාරුවර මන්තුනේ වැදගත් කාරණාවක් මම මේ මොහොතේ සිහිපත් කරනවා. පහුගිය දවස්වල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් නිකුත් වුණා. මේ බහුකාර්ය සාධක බලකායේ ඉන්න අයගේ මානසික තත්ත්වයන් ඉතාමත් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒක නිසා ඒ සඳහා වෙන විශේෂ මානසික සායන පවත්වන්න කියලා චක්‍රලේඛයන් නිකුත් කළ දුන්නා. ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මොකද ඔවුන් ඉතාමත් පීඩනයට ලක් වෙලා ඉන්නේ. ඒක නිසා ඒ අය වෙනුවෙන් විශේෂ මැදිහත් වීමක් වෙන්න ඕන කියන කාරණාව සිහිපත් කරමින් මේ පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම කතා බහ කරේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව සියලු දෙනාම මේ කණ්ඩායම සම්බන්ධව මේ අය මේ රටේ ආර්ථික ප්‍රවාහයට එකතු කරගෙන මේ අයගේ ආර්ථික තත්ත්වයන් ගොඩනගන්නත් ඔවුන්ගේ ජීවිතය සුරක්ෂිත කරන්න මැදිහත් වෙන කියන කාරණාව කරු අමාත්‍යමාගෙනුත් රජයනුත් ඉල්ලා සිටමින් මේ සඳහා වහවහාම කටයුතු කරන කියන ඉල්ලා සිටමින් මේ යෝජනාව ඉස්තර කරමින් මාණිය නම් බොහොමත් ස්තුතියි.
සුදීගරු මන්ත්‍රීතුමා ගරු ගාමිණී වලේබඩ මන්ත්‍රීතුමා විනාඩි 3ක් කාලයක් තිබෙනවා.
ස්තුතියි මුලාසනාර මන්ත්‍රීතුමනි. මේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුවට බඳවාගත්තු මේ අඩු අධ්‍යාපන සුදුසුකම් ලබාපු අය ඇත්තටම මේ තත්ත්වයට පත් උනේ ඇයි? මේ අය බොහෝ දෙනෙක් ගත්තොත් මේ අයගෙන් මූලාසනාරුව මන්ත්‍රීතුමනි පවුල්වල වැඩිමහල් අය තමන්ගේ දෙමව්පියන්ට අම්මට තාත්තට පවුලේ බර ඇදගෙන යන්න බැරි නිසා තමන්ගේ බාල සහෝදරයා පාසල් ලැවලා බාල සහෝදරිය පාසල් ලැවලා උගන්වන්න ඕන නිසා දෙමව්පියන්ට ආර්ථික ශක්තියක් වීම සඳහා අනුන්ගේ සුභසිද්ධිය සඳහා අනුන්ගේ නිර්වාණය සඳහා තමන්ගේ නිර්වාණය කැප කරපු තමන්ගේ ජීවිතේ කැප කරපු කොටසක් තමයි මේ අඩු ආදායම් ලාභී පවුල් වලින් තෝරාගෙන මේ රැකියා ලක්ෂයට බඳවාගත්තේ බහුකාර්ය යෝජනා ක්‍රමයේ යටතේ. එනිසා අපිට කිසිසේත්ම මේ අය අඩු අධ්‍යාපන සුසුකම් තියෙන අය විභාග අසමත් වෙච්ච අය කියලා හං අඩු ගහලා පැත්තකට දාන්න පුළුවන් කණ්ඩායමක් නෙමෙයි. මානසික වශයෙන් කායික වශයෙන් විතරක් නෙමෙයි අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ අභිමතාර්ථ පරමාර්ථ කැප කරපු පිරිසකට මේම සලකන එක අපිට කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම මේ සභාවේ අවධානය යොමු කරනවා මේ කට්ටියට මේ අද පත් වෙලා තියෙන ආර්ථික අහේනියත් එක්ක ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. රජයේ තියෙන චක්‍රලේඛ රෙගුලාසි අනුව මේ අය තමන්ගේ පදිංචි ස්ථානයේ ඉඳලා ඉතා විශාල දුරවල් වලට යන්න අවස්ථාව සලසලා දීලා දුර ස්ථාන වල ස්ථාන මාරු දීලා තිනවා. සමහර කෙනෙකුට රුපියල් 22500 හම්බ වෙනකොට බස් එකට යන වියදම රුපියල් 25000 බවට පත් වෙලා තිනවා. ඒත් මේ අය රැකියාව අතාරින්නේ නැතුව කරගෙන යනවා. ඇයි? මේ මෙවැනි ආකාරයේ දුප්පත් පවුලකට මේ මේ ස්ථිර රැකියාවක් හම්බ වෙනවා කියලා කියන රැකියාවක් නෙමෙයි මූලාසන ආරුණ මන්ත්‍රීතුමනි. ඒ ඒ ආර්ථිකයට ඒ ගෙදරට සංස්කෘතියක් හම්බ වෙනවා. ඒ පවුල ගොඩ යන මාර්ගයක් සැලසෙනවා. ඒ ඒ රැකියාව ලැබූ රැකියා ලාභියා විසින් හම්බ වෙන මුදල මේ අද තියෙන ආර්ථික අහේනිය නොතිබුණා නම් ඒ මුදලෙත් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ තමන්ගේ නංගිලා මල්ලිලාට උගන්වන්න, අම්මලා තාත්තලාගේ ආර්ථිකය පෝෂණය කරන්න, බෙහෙත් ටික අරන් දෙන්න, ගෙදර හදාගන්න, කිසියම් ආකාරයකට ශක්තිමත් ආර්ථිකයක් සහිතව රටට බරක් නැතිව ජීවත් වෙන ක්‍රමවේදයක් සකස් කරගන්න. මේ ආර්ථික අවපාතය විසින් ඒ අහිමි කර තිබුණා වුණත්, රැකියා අවස්ථා හම්බ වෙච්චයන් 2000ක් මේක අතාරලා ගිහිල්ලා තිබුණා වුණත්, මේ ඉතුරු පිරිසගේ රැකියා යම් ආකාරයකට ස්ථීරත්වයට පත් කරන්න ඕනි. ඒ ඒ මේ සභාවේ අවධානයට යොමු කරනවා. එතෙක් ඒ අයට ජීවත් වෙන්න පුළුවන් ආකාරයට සරිලන දීමනාව වැඩි කරලා ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අවාසනාවක මේ අයවැයේ දේ පිළිබඳව අවධානය යොමු වෙලා තිබුණේ නැහැ. නමුත් ඉදිරියේදී හරි රාජ්‍ය පරිපාලන ඇමතිතුමා ඉන්නවා, එතුමාගේ අවධානය අපි යොමු කරනවා. චක්කලේකකින් හරි මේ අයට පහසු සේවා ස්ථානයක්, නිවසේ ඉඳලා වැඩට ගිහිල්ලා එන්න පුළුවන් සේවා ස්ථානයකට ලබා දෙන්න, පොදු චක්‍රලේකෝණයක් කරන්න එපා, දීමනාවක් ලබා දීලා එයාට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න. මේ අය ඉතිහාසයේ කුණු කූඩේට විශ් වෙන සලස්සලා තවදුරටත් මේ සමාජයට වෛර කරන, මේ ක්‍රමයට විරුද්ධ වෙන, රජයට විරුද්ධ කණ්ඩායම් බිහි කරන තත්ත්වයට පත් කර නොගෙන මේ අයගේ කායික මානසික තත්ත්වය හොඳ මට්ටමකට පත් කරලා ආර්ථිකයට දායක කරගන්න පුළුවන් කණ්ඩායමක් බවට පත් කරගන්න මේ කියා මාර්ග අනුගමනය කරන්න කියලා ඉල්ලා සිටිමින් අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙන්නේ යෙදෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුති කරු මන්ත්‍රීතුමා, ගරු ජගත් සමරවික්‍රම මන්ත්‍රීතුමා, ඕඩර් ප්ලීස්. ගරු වීරසුමන මන්ත්‍රීතුමා ආසනයට එනු ඇත.
තුනයි සර්.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම මම තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවට ආවම මම විශේෂයෙන්ම ආසම කැමැතිම මාතෘකාව සම්බන්ධව අද දවසේ අදහස් දැක්වීමට ලැබීමත් භාග්‍යයක් වට සලකනවා. මොකද හේතුව බහුකාර්ය රැකියා සඳහා සුදුසුකම් ලබලා ඒ රැකියාවල නිරත වෙන්න ගිය පළමු අවස්ථාවේදීම ඒ සහෝදර සහෝදරියන් විශාල උනන්දුවකින් උවමනාවකින් සිය කැමැත්තකින් රැකියාවට ගියේ. ඒ නිසා මම සිහිපත් කරන්න කැමති ගරු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව ඒ ලබා දුන්නු රැකියා 40,000න් මේ වෙනකොට මට කලින් කතා කළ ගරු මන්ත්‍රීතුමන් ප්‍රකාශ කර ආකාරයට දැනට රැකියාලාභීන් 31,000ක් 32,000ක් විතර තමයි ඉන්නේ. මම යෝජනා කරන්න කැමති මට ලබා දීලා තියෙන වෙලාව අතුලත මේ බහුකාර්ය රැකියා සඳහා සාමාන්‍ය පෙළ දක්වා උගත් අපේ සහෝදර සහෝදරියන් තමයි බඳවගත්තේ. ඒ වගේම අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් තමයි සහෝදර සහෝදරියන් තමයි බඳවගත්තේ. මේ බඳවගත්ත සහෝදර සහෝදරියන්ගේ බඳවගන්න කලින් මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි සුදුසුකම් පරීක්ෂා කරා. ඒ අයට සුදුසුකම් සුදුසු රැකියා ස්ථාන ගත කරනවා කියලා. නමුත් මේ වෙනකොට යම්කිසි ප්‍රමාණයක් තමයි ඒ සුදුසුකම් අනුව රැකියා ලබා දීලා තියෙන්නේ. මම යෝජනා කරනවා මේ සභාවෙන් ඉල්ලා සිටිනවා ඒ අයගේ රීදුරු රැකියා සඳහා කැමැත්තෙන් ඉන්න අය, ඒ වගේම අනෙකුත් ක්ෂේත්‍ර සඳහා පුහුණු වීම ලබා ගත්ත අය ඒ සුදුසු රැකියා ස්ථානගත රැකියා සඳහා ස්ථානගත
කරන
ඒ වගේම ඒ අයට දුර බැහැර මේ අවස්ථාවේදී යන්න බෑ. ඒ නිසා ඉතා පහසු ස්ථානයකට රැකියාව ස්ථානගත කරන ලෙසත් ඒ වගේම ඒ අය ස්ථීර කරලා බඳවාගත් කාලයේ ඉඳලා මේ දක්වා හිගවැටුපුත් ලබා දීමට මම මේ සභාවට යෝජනා කරනවා. ලබා වේලාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ගරු ප්‍රේමනාත් සී දලවත්ත මැතිතුමා, ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා.
ස්තුතියි සභාපතිතුමනි. මේ කාරණේ ඉතාමත් සංවේදී කාරණයක්. අපි දන්නවා අද සමාජය තුල සාමාන්‍ය පෙළ අසමත් වන්නේ යම් ආකාරයේ ආර්ථික සමාජීය සහ සියලුම බලපෑම් එක්ක දුක්ඛිත තත්ත්වයට පත්වෙච්ච පවුල්වල සමාජිකයෝ. ඒකට මීට පරිබාහිර වෙච්ච කාරණාත් බොහොම බලපානවා. හැබැයි අති බහුතරයක් ඉන්නේ දුප්පත්කම බලපාලා තමයි මේ ඕලෙවල අසමතුන් වෙන්නේ. ඉතින් මෙහෙම අය නගා සිටවන්න, ඒ අය වෙනුවෙන් ඒ අයගේ පවුල් නගා සිටවන්න විශේෂ වරප්‍රසාදයක් හැටියට ඕලෙවල අසමතුන් වශයෙන් නම් කරලා ඒ අය තමයි මේ රජයේ රැකියාවක් ලබා දෙන්න. ඒ අයගෙන් බිහිවන දරුවෝ ඔය කියන දුප්පත්කම නිසා දේශපාල අදාළ අධ්‍යාපනය තුල යම් ආකාරයේ පසුබෑමක් ලක් නොවෙන්න තමයි මේ යාන්ත්‍රණය ඇති කරේ කියලා අපි පැහැදිලිව එදා ඔබතුමාත් මමත් අපි හිටපු ආණ්ඩුව තුල අපි එදා කතා කළේ. ඒ නිසා ඒ ඇයිට රැකියා අවස්ථාව ලැබුණා. රුපියල් 22000ක් තුල පහුගිය අවුරුදු දෙකේම ඒ අය බොහොම මාරුවෙන් වැඩ කරා. අද සමාජ තුල කතා වෙනවා රාජ්‍ය සේවය අපිට දරන්න බෑ කියලා. ඇත්ත. හැබැයි අපි කොහොමද මේ අයව මේ තියෙන තත්ත්වය තුල අපිට මේ අය එළියට දාන්න විදියක් නැහැ. මේ අය අපි අපේ රාජ්‍ය සේවයට අපි අරගෙන තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට පුළුවන් නම් මේ ක්‍රමය තුල ඉස්සර කිරීමක් එක්ක ඉස්සර කිරීම කරන කම්වත් ඉස්සර කළ යුතුයි මේ අය. හැබැයි ඉස්සර කරන තත්ත්වයට පත් කරන තුරුවත් මේ අයට යම් සහනයක් අපිට පුළුවන් නම් මේ පරිදි එකතු කරන්න. රුපියල් 22000කින් අද මොනවද කරන්න පුළුවන්? ඔබත් දන්නවා මමත් දන්නවා අපි කවුරුත් දන්නවා රුපියල් 22000කින් අද යමක් කරන්න බෑ. මං හිතන්නේ සමහර අය ඒ අය සාමාන්‍ය ස්ථිරතාවයක් නොමැති රජේ රැකියාවක් නොමැතිව යම් ආකාරයේ කුලි වැඩ පවා කරපු අය ඒ වැඩ අත්හැරලා සමහරට හොඳ රැකියාවක් කරපු අය ඒක අත්හැරලා මේ රජයේ සේවයට එක්කුණා.
හැබැයි මට තව විනාඩියක්
කාලයක් අනාගතයට යම් සුරක්ෂිතභාවයක් සඳහා තමයි රජයේ සේවයට එක්කුණේ. හැබැයි ඒ අය අද වෙනකොට විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා එක පැත්තකින් ඒ අය ප්‍රදේශයේ වාසය කරන ප්‍රදේශයේ ළඟ පාදිසිලිකම් කාලට අනුයුක්ත කරන එක ඒ ඵලදායිතාවය රාජ්‍ය සේවය තුළ ඵලදායිතාවය වැඩි කරන්න සහ ඒ වැඩ කරන කාලය තුළ ඔබ සතුටින් වැඩ කරන්න ඒක හේතුවක් වෙනවා. ඒ නිසා එයත් කළ යුතු දෙයක්. වගේම මම හිතන්නේ ස්ථිර කරනවා නම් ස්ථිර කළ යුතුයි. ඒක නෑ සැකය නෑ. නමුත් අපි දන්නවා ප්‍රායෝගික ස්ථිර කිරීමේ ගැටලුවක් තියෙනවා නම් ස්ථිර කරනකම් අනිවාර්යයෙන් මේ අයට යම් ආකාරයේ දීමනක් දිය යුතුයි කියන කාරණේ පැහැදිලිව අපි මේ අවස්ථාවේ අවධාරණය කරන්න ඕනේ. මොකද හේතුව මේ අය අපි මොන දේවල් කතා කරත් මේ අය අපේ රටේ පුරවැසියෝ. මේ අය විශාල බලාපොරොත්තුවක් එක තමයි මේ රාජ්‍ය සේවයට එකතු වුනේ. අද රාජ්‍ය සේවයේ සහ අපි ආර්ථිකව මේ රටක් ඇතුළත පත් වෙලා තියෙන ප්‍රශ්නේ අපි කවුරුත්
පිළිගන්න ඕනේ.
හැබැයි ඒ කොහොම වුණත් මේ වෙලාවේ මේ අය අපිට අමතක කරන්න බෑ. ඒ නිසා මේ අය සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කරන්න කියන කාරණය මේ අපි ගෞරවයෙන් අපි මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි ගරු කපුල අතිකෝරල මැතිතුමා. ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා.
අපි ජයන්ත සමරවික්‍රම මැතිතුමා ගෙනාපු කාලෝචිත යෝජනාවක් අතරම ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය විදිහට අපි අපේ වචනිකුත් රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ පිරිකුණාමල දිස්ත්‍රික්කෙත් 583 දෙනෙකුට අපි පත්වීම් ලබා දුන්නා. දැනට ඉතිරි වෙලා ඉන්නේ 505 දෙනයි. ඉතුරු කණ්ඩායම හැරගිහිල්ලා තිනෝ. ඒ හැර යන්න හේතු ගොඩක් තිනෝ. ඉතින් මේ අනිත් මන්ත්‍රීවරු සීලු දෙනා වගේම මම ඊටම ගෞරවයෙන් සිහිපත් කරනවා හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා කරපු උතුම් කාර්යයක්. තිරිකුණාමල දිස්ත්‍රික්කයේ වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් මේ දරුවෝ වසර 25ක 30ක යුද්ධයකට මැදි වෙලා පාසල් වහල දාපු වකවානුවක් තුළ ගුරුවරුන් තිරිකුණාමලට නොආපු වකවානුවක් තුළ ඇත්තට මේ දරුවන්ට හිමි අධ්‍යාපනය ලබා ගැනීම ඒ දරුවන්ට අහිමි වුණා. එතකොට අද වර්තමානයේදී ඉල්ලන රැකියාවකට ඉල්ලන සුදුසුකම් ටික දෙන්න මගේ දිස්ත්‍රික්කයේ ඉන්න සිංහල හරි දමිළ හරි මුස්ලිම් හරි මේ තරුණ තරුණියන්ට නැති එක ලොකු කනගාටුට කාරණාවක්. ඉතින් ඒ දිහා බලලා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා කරපු මේ උතුම් කාර්යය ඉදිරියට ගෙන යා යුතුයි කියලා මමත් යෝජනා කරනවා. එයා ඇත්තටම අද රුපියල් 22500 වගේ ඉතාම කුඩා වැටුපකට සමහර අය ජීවිත අවදානම් පවා අරගෙන ගරු මන්ත්‍රීතුමනි සමහර පුද්ගලෝ අලිවැටට යොමු කරලා නිසිස් පුහුණුවෙමුකුත් නැතිවයි සමහරලාට මේ අය යොමු කරලා තියෙන්නේ. ඒත් එක්කම මතක් කරන්න ඕනේ කොවිඩ් කාලේ සමහර ප්‍රාදේශීය රෝහල්වලට සහ MOH කාර්යාලවලට ගත්ත අය කොවිඩ් අනතුරු ගැන පවා නොහිතා ඒ වෙලාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවා නොකරපු සේවාවක් කියලා ඉෂ්ට කරා. ඒ වගේම අධ්‍යාපනය සඳහා පුහුණුවීම් ලැබපු උදවිය පුහුණුවීමක් සහිතව තමයි මේ පාසල් තුලට ගිහිල්ලා ඒ කාර්යය කරන්නේ. ඉතින් NVQ3 කියන ලෙවල් එකත් එක්ක ඇත්තටම මේ අය හොඳ පුහුණුවීමක් ලැබපු උදවිය.
තව විනාඩියක් තියෙනවා.
පළමුවෙන්ම මමත් අනිත් මන්ත්‍රීරු වගේම යෝජනා කරනවා මේ අයගේ වැටුප අපි වැඩි කරලා දිය යුතුයි. ඒ වගේම මේ සේවය අපි ස්ථිර කර යුතුයි. ඒ ස්ථිර කිරීමේ කටයුත්ත කරන්න තවත් කල්ගත වෙනවා නම් එයට අඩුම තරමේ ප්‍රවාහන දීමනාවක්වත් අවදානම් දීමනාවක්වත් අපි සපයා දිය යුතුයි කියලා මම මේ ගරු සභාවට යෝජනා කරනවා. ඉතින් මේ අවසාන වශයෙන් මතක් කරනවා අඩු ආදායම් ලාභී ඕ ලෙවල් අසමත් කියන මේ කාරණාවත් එක්ක සමහර රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමහර රාජ්‍ය ආයතන සේවකයන් මේ උදවියට සලකන්නේ ඉතාමත් අර අඩු කුලේ විදිහට තමයි මේ අය දිහා බලලා සලකීම් කටයුතු කරන්නේ. මේ අසමානව සලකන්න එපා කියලා මං ඊටම ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම මේ කටයුත්තට අදටත් නායකත්වය දීලා තියෙන්නේ යුද හමුදාවේ ඉහළ නිලධාරීන්. එතකොට ඒ අයට මේ ඉන්න දරුවෝ ටික ගිහිල්ලා ප්‍රශ්න කතා කරද්දී ඇත්තටම ඒ අය අපහසුතාවටපත් වෙනවා. ඉතින් ඒ අපහසුතාවයටපත් කරන්නේ නැතුව මේ රැකියාලක්ෂී වැඩපිළිවෙල තුල ඉන්නේ අපේම රටේ අපේම ආදරණීය සහෝදර
සහෝදරියන්.
සිංහල හරි දමිල හරි මුස්ලිම් හරි තිරිකුණාමල දිස්ත්‍රික්කයේ මේ රැකියා ලක්ෂ්‍ය වැඩසටහන තුල ඉන්න බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය තුල ඉන්න මේ අයගේ රැකියාව ස්ථිර කරලා දීලා මේ අයට අවශ්‍ය කරන වැටුප් දීමනාවන් ගෙවලා ඒ අයට අවශ්‍ය කරන ප්‍රවාහන හරි මේ අවදානම් හරි දීමනා ටික ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් මේ සභාවෙන් ඉල්ලනවා.
ස්තුතියි. කොහොම ස්තුතියි. පිළිතුරු කතාව ගරු අමාත්‍යතුමා පිළිතුරු කතාව ප්‍රමිත බණ්ඩාර දෙන්නකෝ අමාත්‍යතුමා.
දරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ හිතවත් ජයන්ත සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන්නට යෙදුන යෝජනාව, ඒ වගේම ඔබතුමා ස්ථිර කරපු යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වන්න ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඒ වගේම ආණ්ඩුවෙත් විපක්ෂයේත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සීලුම ගරු මන්ත්‍රීතුමන්ට මගේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේදී පුද කරනවා. මේ බහුකාර්ය කාර්යසාධක බලකාය ඔබතුමා දන්නවා 2019 දෙසැම්බර් මාස 19 වැනි දිනැති කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් මගින් ස්ථාපනය කරන ලබපු බහුකාර්ය සාධක මලකාය. ඊට පස්සේ සුවිශේෂී ගැසට් නිවේදනයක් මගින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට මේ දෙපාර්තමේන්තුව පවරනු ලැබුවා. දැනට මේ වෙනකොට 32,040ක් අපි දෙපාර්තමේන්තු ගත කරලා තිබෙනවා. ඔබ තමුන්නාන්සලා කතා කරපු ප්‍රශ්න පිළිබඳව මටත් අවබෝධයක් තියෙනවා. 22,500 එක ප්‍රධාන කාරණාවක්. ඒ වගේම රැකියාවේ ස්ථීරත්වය දෙවැනි කාරණාව, තුන්වැනි කාරණාව තමයි පදිංචි තැනම මේ අයව තියන්න කියන කාරණාව. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ සම්බන්ධයෙන් දරන මතය අදහස ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා මේ සියලු දෙනාම අපි ස්ථිර කරන්න ඕනේ. ඒ සඳහා රජයේ දැනටමත් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. අපි දැනටමත් ඔවුන් ස්ථිර කරන්නේ මොන පදනමේ යටතේද කියලා අපි සාකච්ඡා කරමින් යනවා. මේ 32,040 අතුරින් අපිට පුළුවන් වෙනවා 120ක් පමණ විදේශගත කරන්න. මනුෂ්‍ය නානක්කාර අමාත්‍යතුමත් සමග අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව ඒ NVQ සහතිකයේ තියෙන පිරිස, විශේෂයෙන් මේ සෞඛ්‍ය සේවයට අදාළව ඉන්න පිරිස අපිට රැකියාගත කරන්න, විදේශගත කරන්න අපිට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි ස්ථීර කිරීම සම්බන්ධයෙන් අපේ ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා යෝජනාවක් කරා මේ බහුකාර්ය කාර්යසාධක බලකාය විසුරුවා හරින්න එපා කියලා. ගරු මන්ත්‍රීතුමනි, මේ බලකායට බඳවා ගැනීමත් සමගම කළමනාකරණ සේවා චක්‍රලේඛන 2/20/20 රාජ්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ පුරප්පාඩු පිරිවීම නවතා දැමනු ලැබුවා. ඒක නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට, ඒ නිසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට, ඉස්පිරිතාලවලට, ප්‍රාදේශීය සභාවලට, පළාත් සභාවට මේ නිලධාරීන් මේ සේවකයන් බඳවා ගැනීම සම්පූර්ණයෙන් අද වෙනකොට නවත්තලා දාලා තියෙනවා. ඒ නිසා මේ ස්ථානවලත් යම්කිසි පුරප්පාඩුවක්, මදියක් පාඩුවක් තියෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් වනජීවි දෙපාර්තමේන්තුවේ දැනට 4,830ක් බහුකාර්ය බලකායේ පිරිසක් සේවය කරනවා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල 2,729ක්, පොලිසිය 1,597ක්, දුම්රිය දෙපාර්තමේන්තුවේ 970ක්, උසාවිවල 783ක්, පළාත් සභාවේ 9,000ක් ආදී වශයෙන් පිරිසක් සේවය කරනවා. අපි බලන්නේ මේ NVQ 3 අපි විසින් ලබලා දීලා තියෙන සහතිකයේ අනුව ඔවුන්ව මේ රජයේ දැනට සේවයේ යෙදෙන තැන්වල තියෙන පුරප්පාඩු අනුව මේ අයව ස්ථීර සේවයට බඳව ගන්න. එතකොට රාජ්‍ය සේවයේ ඒ සේවයට අදාළ පුද්ගලයෙක් ලබා ගන්න පඩියම මේ අයට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එකක් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි හැම තිස්සෙම පුද්ගලවාදී වුණා. අපි රට ගැන හිතනවට වැඩිය අපි එක එක කණ්ඩායම් වල ප්‍රශ්න තමයි අපි ඔළුවට ගත්තේ. රටේ ප්‍රශ්නේ පිටිපස්සට දැම්මා, එක එක කණ්ඩායම් වල ප්‍රශ්න අපි ඉස්සරහට ගත්තා. දැන් අපි බලනවා නම් මේ 32,000ම ඒ අය ඉන්න තැන ඉඳලා ඒ අය කැමති තැනට වැඩට යන්න රජයේ සේවය දෙන පඩියක් දෙන්න මම හිතන්නේ ඒක ප්‍රායෝගික නෑ ගරු මන්ත්‍රීතුමනි. ඊට වැඩිය රටේ අවශ්‍යතාවයටත් අපිට මූලිකත්වයේ ප්‍රමුඛත්වයේ දෙන්න වෙනවා. ඒක අපි කරන්නේ ස්ථීර කරන වෙලාවට. දැන් මේ වෙලාවේ මම බොහොම වගකීමෙන් කියනවා දැනට අපි ඔවුන්ව බඳවාගත්තු දිස්ත්‍රික්කයෙන් පිට දිස්ත්‍රික්කයට දාලා තියෙන්නේ 690ක් පමණයි 32,048. ඒකත් කොළඹ දිස්ත්‍රික්කයේ තමයි පුරප්පාඩු තියෙන්නේ. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 347කුත් කළුතර දිස්ත්‍රික්කයෙන් 343 දෙනෙකුත් කොළඹ දිස්ත්‍රික්කයට ගෙනල් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කෙත් කියන්නේ ගරු මන්ත්‍රීතුමා මේ කළුතර දිස්ත්‍රික්කයේ ආසන්න කොළඹ බෝඩරෙන් තියෙන මේ පිරිස තමයි අපි කොළඹට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පිළිබඳව මම ඔබතුමන්ලව දැනුවත් කරනවා. විශේෂයෙන් අපි
ජයන් සමරිල මැතිතුමා කෙටියෙන්
ගරු මැතිතුමා දැන් කළුතර දිස්ත්‍රික්කේ ගත්තොත් දුර බැහැර ගත්තොත් පාලින්ද නුවර කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මායිම පිහිටි ගම්මාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක්. එහෙ සිතත් කොළඹට එනවා එකක්. ඒක ගැනත් ඔබතුමාගේ කතාවේදී මේ අවධානය යොමු කරන්න ඔබතුමාගේ අවධානය යොමු කරන්න. දෙක දැන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් 30,000ක විතර මේ සේවක ආරක්ෂක බටවේ ඉන්නේ. දෙපාර්තමේන්තුවක් හැටව පවතිනවා. විවිධ අවස්ථා වලට ඒක යොදවනවා. ඒකාබද්ධ සේවයේ අරගත්තු ලිපිකරුවන් ඒ සේවයේ අයත් අවුරුදු 5-5ට ඒ ස්ථානවලට යොදවනවා. එතකොට දැන් මම කියන්නේ මේ වගේ ආයතනයක් තිබී මේක වෙනම ශ්‍රම හමුදාවක් ශ්‍රම සංචිතයක් සුළු කාර්ය සඳහා තිබෙන සංචිතයක්. ඒක පවත්වා ගැනීම රටේ මේ අවශ්‍යතාවය සපුරාලන්න හොඳ අවස්ථාවක් වෙයි කියන පදනමින් තමයි මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ යෝජනාව කරලා තියෙන්නේ. ඒක බොහොම විද්‍යාත්මක යෝජනාවක් කියන පිළිගැනීම අපි ඉන්නවා.
ගරු මන්ත්‍රීතුමනි ආරක්ෂක අමාත්‍යංශ විතරක් ඔබතුමා මේක මතු කරපු එක හොඳයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 36,000ක් ඉන්නවා. එතකොට මේකේ තව 32,000ක් ඉන්නවා. එතනම 70,000ක් පමණ අපේ ආරක්ෂක අමාත්‍යංශයේ පමණක් ඉන්නවා. ගරු මන්ත්‍රීතුමනි පන්සල් වලට විතරක් අපි බිලියන 1.2ක් අපි පඩි ගෙවනවා පන්සල් වල එක එක ආකාරයේ වැඩවලට යොදවපු නිලධාරීන් සම්බන්ධයෙන්. ඉතින් අපි දැන් මේක තේරුම් ගන්න ඕනේ ගරු මන්ත්‍රීතුමා. මම මේවා කියන්න කැමති නෑ. මේ රටේ ජනතාව ඇයිස්සෙනවා මේවා කියන්න. නමුත් අපි බොහොම වගකීමෙන් වැඩ කරන්න ඕනේ, කතා කරන්න ඕනේ කාලයක්. අපි මේ තරුණයන්ගේ ප්‍රශ්නේ අපිට තේරෙනවා, දැනෙනවා. අපි මේක අවබෝධ කරන් ඉන්නවා. ඒ නිසා අපි තමයි අපි ස්ථීර කරන්න යෝජනාවක් අපි ස්ථීර කරගෙන තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරද්දිත් ඔබ තමුන්නාන්සලා මත තේරුම් ගන්න සමහර බඳවා ගැනීමේ පටිපාටි තියෙනවා. ඒවට ඕ ලෙවල් ලෝනේ. එතකොට අපි මේ ඕ ලෙවල් එකට NVQ3 එක සමාන කරලා තමයි ඕන්ව බඳවා ගන්න. එතකොට විවිධ වෘත්තීය සමිති මේවට විරුද්ධයි. රටේ බහුතරයක් මේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම බර වැඩි කරනවට විරුද්ධයි. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. අපි මෙන්න මේවා කළමනාකරණය කරගෙන තමයි මේ ප්‍රශ්නට විසඳුම් ලබා ගන්න ඕනේ කියන එක මම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් මතක් කරනවා සියලු දෙනාටම. ඉතින් අපි එක කාරණාවක් මම නැවත මතක් කරනවා ගරු මන්ත්‍රීතුමා, මේයි ස්ථිර කරන එක අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපි ලබන වසරේ කරලා අපේ බලාපොරොත්තුව එක එක බලකායන් තියාගන්න නෙවෙයි ගරු මන්ත්‍රීතුමා. එක එක අංශ තියෙනවා ඒ අයගේ අවශ්‍යතාවය සපුර ගන්න. හැබැයි ඉන්න ගමේම රාජ්‍ය සේවයට බඳවාගත්තට පස්සේ තියන්න පුළුවන් කියන එක වගේ කීමනම් අපිට බාර ගන්න බෑ. ඒක රටේ අවශ්‍යතාවය අනුව, සේවයේ අවශ්‍යතාවය අනුව ඒ අයට යන්න සිද්ධ වෙනවා. ඒක තමයි රාජ්‍ය සේවය කියන්නේ. එතකොට මේ බඳවාගත්තු සමහරක් ඉවත් වුණා ගරු මන්ත්‍රීතුමා, පාරේ වැඩ කරන්න බෑ කියලා ලැජ්ජාවට. එහෙම තත්ත්වයකුත් තිබුණා. ඉතින් අපි මෙන්න මේවා තේරුම් ගන්න ඕනේ. සමහරු බලාපොරොත්තු වෙනවා මේ රැකියාවට ඇවිල්ලා කාර්යාලයට වෙලා මේ අර මේ මේ අර කම්කරු තනතුරෙන් ඉවත් වෙලා මේ ඉන්න. ඉතින් එහෙම කරන්න බෑ. තවදුරටත් එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා මං විශ්වාස කරන්නේ නෑ. ඒ තනතුරට ආධාරව රැකියාව කරන්න සිද්ධ වෙනවා ඒ අයට. ඒ වගේම රටේ අවශ්‍යතාවය අනුව ඒ අයව දාන තැනට යන්නත් අපි කටයුතු කරන්න සිද්ධ වෙනවා. හැබැයි අපි ස්ථීර කරන එකත් ඒ ස්ථීර කිරීම අනුව එයාගේ පඩි වැඩි වීමත් සිද්ධ වෙනවා කියන එක මේ වෙලාවේ බොහොම වගකීමෙන් මතක් කරන්න ඕනේ. මීට වැඩිය මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ ගරු මන්ත්‍රීතුමා. ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ඔබතුමා ඒ ස්ථීර කරා. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ අපේ මන්ත්‍රීතුමල්ලා මේ සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වනවා. මේක බොහොම සංකීර්ණ කාලයක්. ඒ කොච්චර අමාරුකම් තිබුණත් අපි මේ අයව ස්ථිරගත කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරලා ඒ අයව ස්ථිර කරන්නත්, තවත් ප්‍රමාණයක් විදේශගත කරන්නත් අපි දැනටම සැලසුම් සකස් කරලා අවසන් කියන එකත් අවසාන වශයෙන් මෙයට තව ප්‍රශ්නයක් තිබුණ ගරු මන්ත්‍රීතුමා නිවාඩු දෙකක් තිබුණේ ඒ නිවාඩු දෙකටත් අනිවාර්යයෙන්ම මෙඩිකල් රිපෝට් එකක් දෙන්න ඕනේ ඒ මෙඩිකල් රිපෝට් එක ගන්නත් රුපියල් 750ක් විතර වැය කරන්න සිද්ධ වුණා පහුගිය දවස්වල මේ අවුරුදු දෙකටම ගරු මන්ත්‍රීතුමනි ඒ ඇයට නිවාඩුවක් දීලා තිබුණේ නැහැ ඒක දැන් අපි මේ මාසේ ඉඳලා අපි ඒ තරුණ තරුණියන් එක්ක කතා කරාට පස්සේ අපි මේ නිවාඩු දෙකත් ලබලා දෙන්න එකගතාවය පළ කරලා තියෙනවා ප්‍රශ්න නැහැ කියන්නේ නැහැ බොහොම සංකීර්ණ අවස්ථාවක් මේක නමුත් ඒ තත්වය ඉතාම ඉක්මනින් ඉවත් කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි සභාව කල් තැබීම පාර්ලිමේන්තුව 13 වෙනි අඟහරුවාදා පෙරවරු 19 මාර දක්වා කල් තබනවා